මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්කංග ශීලය සමාදන් වේ. නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. නිතියාමි බුද්ධං සරණං ගච්ඡාමි. නිතියාමි ධම්මං සරණං ගච්ඡාමි. නිතියාමි සංඝං සරණං ගච්ඡාමි. නිතියාමි බුද්ධං සරණං ගච්ඡාමි. නිතියාමි ධම්මං සරණං ගච්ඡාමි. නිතියාමි සංඝං සරණං ගච්ඡාමි. සර්වගමනං සම්පන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනිසමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සසනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් ආජී වට්ඨනික සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී ධම්මං. සමන්ත චක්කවාලීසු අතා ගච්ඡන්ති දේවතා සද්ධම්මං මේ රාජස්ස සුනන්තු සංයමුක්ඛණං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුමුක්ඛිකෝ සුමුක්ඛිකෝ සාධු සුමුක්ඛිකෝ මෙති විකුජ්ජකේහි. අසිතා සුමයා නංගලා සුමයා කුද්දක කුද්දලා සුමයා යදිති ඉධමේව ඉධමේව අථවාපි අලමේව අලමේව. ජාය සුමංගල ජාය සුමංගල අපමත්තෝ විහෙර සුමංගල. සදවත් පින්නතුනි, ජීවිත පැවැත්ම තුළ ඇති දුක් ස්වභාවය නුවණින් මෙනෙහි කිරීම කෙනෙකු නිවනට යොමු කරවන පළමුවෙන පියවරයි. දුක සැපක් හැරියට මවාපාන මෝහාන්ධකාරය නිසා සත්වයා නැවත නැවතත් සංසාරයේ ඉදමින් මැරමින් යන බව බුදුරජාණන් වහන්සේ අපට පහදා වදාලා. ඒ නිසා නික්ඛම්ම සංකල්පය මතු කර ගැනීමටත් ඒ වගේම ඒක තහවුරු කර ගැනීමටත් ජීවිත පැවැත්ම තුළ ඇති දුක් ස්වභාවය නිතර මෙනෙහි කළ යුතුව තිබෙනවා. සිවුරු ඇරලා ජීවෙන්න සූදානම් වුණ භික්ෂුන් වහන්සේ නමක් එවැනි මෙනෙහි කිරීමක් තුළින් වීරය වඩලා අන්තිමට රහත් වුණ හැටි මේ මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කතාවෙන් හැලිවෙනවා. සැවැත් නුවර සමීපෙහි එක්තරා ගමක දිලිඳු පවුලක උපන් දරුවෙකුට සුමංගල කියලා මව්පියෝ නම දුන්නා. මේ සුමංගල තරුණ වයසට පත් වුණාට පස්සේ මව්පියන් වගේම නඟුල් දැක ඇති උදළු සහිත ඒ ගොවි පිරිකර එහෙම නැත්නම් ගොවි උපකරණ ඇතිව ජීවිකා දුකසේගේ ජීවිකාවගෙන ගියා. ඉතවස්ථාවක පසේනදි කොසල් රජුරෝ බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට මහා දානයක් පවත්වන අවස්ථාවේදී ඒ දානෝපකරණ අරගෙන ආපු මිනිසෙින් එක්ක මේ සුමංගලත් කිරිහට්ටියක් අරගෙන එතැනට ගිහිල්ලා දුටුව සංඝයා වහන්සේලාට කරන සත්කාර සම්මාන දැකලා කල්පනා කළා. මේ සංඝයා වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලා හොඳ වස්ත්‍ර ඇඳගෙන හොඳ ආහාර පාන ලැබමින් සුව පහසු ඇති සේනාසනවල වැඩ ඉන්නවා. මමත් පැවිදි වෙන්න ඕන කියලා කල්පනා කරලා එක්තරා තෙරුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා පැවිදි වෙන්න කැමැත්ත ප්‍රකාශ කළා. උන්වහන්සේ කරුණාවෙන් මේ සුමංගල පැවිදි කරලා භාවනා කරන්න කමටහනක් දීලා කැලේට යවුවා. නමුත් මේ සුමංගල හාමුදුරුවන්ට මේ කැලේ හුදකලා ජීවිතය ටික කලකින් එපා වෙලා කල්පනා කරා මම ගිහි වෙන්න ඕන කියලා. එහෙම කල්පනා කරලා තමන්ගේ නෑයන්ගේ ගමට යන අතරේ අතරමඟ දකින්න ලැබුණා ගිනියා උවේ කැස කවාගෙන දාඩිය මුගුරු දාගෙන කිරිටි වස්ත්‍ර ඇඳගෙන සීසාන මිනිස්සේ ගොවියන් දැකලා ලොකු සංවේගයක් ඇති කරගත්තා. මේ ජීවිතාව සඳහා ජීවත් වීමේ නිසා මේ සත්වයින් කොයිතරම් දුකකට පත් වෙනවද කියලා ඒ සංවේගය තුළින්ම සුමංගල හාමුදුරුවන්ට අර කලින් වඩාපු කමටහන හොඳට පැහැදිලිව වැටහෙන්න පටන් ගත්තා. ළඟම තිබුණු ගහකට ගිහිල්ලා ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. එතන ඊළඟට සඳහන් වෙනවා මාර්ගඵල පිළිවෙලින් අසත් ඵලය ලබා ගන්නවා කියලා. එහෙම රහත් වුණාට පස්සේ ඒ තමන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රවෘතිය කෙටියෙන් සඳහන් වෙන ආකාරයට එක්තරා ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. ඒ ප්‍රීති වාක්‍යය තමයි අපි අර ගාථා වගේ ගාථා දෙකක් ඇත්ත වශයෙන් වැඩි තාලය නැතත් වටිනා අදහසක් එතන කියවෙනවා. මොකද්ද මේ සුමංගල හාමුදුරුව ප්‍රකාශ කරන්නේ? සුමුත්තිකෝ සුමුත්තිකෝ සාදු සුමුත්තිකෝ මේ තිහි කුච්චකේහි. මම හොඳටම මිදුනා, හොඳින්ම මිදුනා, හොඳින්ම මිදුනා. කුදු තුනකින් මම හොඳින්ම මිදුනා. අසිතාසු මයා, නංගලාසු මයා, කුද්දක කුද්දලාසු මයා. දැකැති වලින්, නඟුල් වලින්, උදළු කෙටි වලින් මේ වයින් මම හොඳින්ම මිදුනා. යදිපි ඉධමේව ඉධමේව අථවාපි අලමේව අලමේව. ඒ ගොවි උපකරණ මේ මෙතනමයි තියෙන්නේ, මේ ළඟමයි. ඒ වුණත් එපාමයි එපාමයි. ජාය සුමංගල ජාය සුමංගල. ධ්‍යාන වඩන්න සුමංගල ධ්‍යාන වඩන්න සුමංගල. අපමත්තු විහෙර සුමංගල අප්‍රමාදීව වාසය කරන්නේ. තමන්ටම අවවාද කරගත්ත දෙකේ මේ අවසාන පදේ කියන. ඉතින් අන්න එහෙන් අපිට පේනවා අර මේ ජීවිත ප්‍රයත්න තුල තියෙන දුක් ස්වභාවය කෙනෙක් මෙනෙහි කරලා සංවේගී ඇති කරගන්නව නම් ඒකම නිවනට උපකාර වෙන බව මේ පින්නතුන් කොහොමත් අහලා ඇති. මේ ශාසනයේ සංවේග වස්තු අටක් කියලා සඳහන් වෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, අපාය භය, අතීත සංසාරයේ විඳින ලද දුක. මේ ජීවිතයේ නිවන් දැක්කේ නැත්නම් අනාගත සංසාරයේ දීර්ඝ කාලයක් විඳින්න වෙන දුක. අවසාන වශයෙන් අටවෙනිම දක්වන්නේ මේ ජීවිතය තුළ ආහාර සෙවීම සඳහා ගන්නා වෙහෙස සැකී රක්ෂාදී වශයෙන් ජීවිත ජීවිකා පවත්වා ගන්නා වෙහෙස. එයින් අපට පේන මෙන්න මේ අටවෙනි සංවේග වස්තුව උපකාර කරගෙනයි සුමංගල හාමුදුරුවෝ අර ගිහි වෙන්න හිටියේ සුමංගල හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. මේක අපට ඉස්සන්න හොඳ කාරණයක්. ඉතින් මොකද මේ අපි මේ ජීවිත පෑදුම තුල තියෙන අර අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට දුක් ස්වභාවය වහගෙන මේක සැපයක් හැටියට මේ හැඟීමක් ඇති කරගෙන තිබෙනවා ලෝකයා. උගොඩ මේක නැවත මතු කරගන්න නම් විදර්ශනා වශයෙන් ගැඹුරින් ඒවා යථා ස්වභාවය අපි මෙනෙහි කළ යුතුව තිබෙනවා. එතකොට මේ පින්න තුන අහලා තියෙන ඔය සංස්කාර සංස්කාර කියන වචනේ ශාසනයේ බොහෝ විට යොදනවා. සකස් කිරීම කියන අදහස. සකස් කිරීම, අරැඳීම, සෝදානම් කියීම කියන ඔය අර්ථ රාශියක් මේ සංස්කාර කියන වචනේ තිබෙනවා. විශේෂයෙන්ම අතීතයේ ඒ දඹදිව ඉන්දියාවේ නළු නිළියන් එහෙම ඒ රඟපෑමක් ඒත් මුලා කිරීමක් නේ. ප්‍රේක්ෂකයන් මුලා කිරීමක් නේ නාට්‍යයක් කියලා කියන්නේ. එතකොට ඒ මුලා කරන්න හැංගිලා ඉඳගෙන තිරය පිටිපස ඒ හැඩ දාන හැඩ වැඩ වෙස් බලා ගැනීම ඒ ඔක්කොමත් අතීතයේ සංස්කාර හැටියට දැක්වුවා. එතකොට අන්න ඒ වගේම මවා පෑමක් තමයි අපි මේ ජීවිත ප්‍රවෘත්ති හැටියට ගෙන යන්නේ. රැකී රක්ෂා නිලතලාදී ඔය නොයෙකුත් නම් වලින් අපි හැදින්නවා. මේ කරන්නේ මොකටද? කෙටියෙන් සඳහන් කරොත් අතීත වචනයේ බඩ වියතරක ගැනීමට. පියතක් පමණ වූ මේ බඩ මේ ආහාර අපට ලබා ගැනීම ප්‍රධාන කාරණය. ආහාර වගේම ඊළඟට ජීවිතයේ ජීවිත ප්‍රවෘත්ති සඳහා උපකාර වෙන මේ පින්නතුන් දන්නවා ඉතින්. ආයේසි උපසය කියලා කියන එක ගියන්ට වස්ත්‍ර ආහාර බෙහෙත් ඉඳුම් හිටුම් මොනවා කියන දේවල් හොයාගන්න සිද්ධ වෙනවා. මේක ඉබේ ලැබෙන්නේ නෑ. මේ නිසා මේ සඳහා වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. මේ ගන්න වෙහෙස කොයි විදියද කියන එක බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම කෙනෙකුට අඳුන ගන්න පුළුවන්. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙනවා කාමයන්ගේ ආදීනම හැටියට මේ ඉතාමත්ම ස්වාභාවික අන්දමින් මේ ලෝකයේ තිබෙන ජීවිකාව සඳහා ගන්න මේ කරන පෙරළිය උත්සාහය දක්වනවා. යම් කෙනෙක් ඒ ජීවිකාව සඳහා කරන ඒ රැකී රක්ෂා ගැන දැන් මෙතන කියවුණු ගොවි තැන මේ පින්නතුන් දන්නවා. ගොවි තැන සඳහා කොයිතරම් සූදානම් වීම රාශිය. අද මේ වැඩේ කරලා ඉවරයි කියලා නින්දට යන්නේ හෙට කියන වැඩේ ගැන හිතලා අන්න ඒ විදිහට ආයි වැඩ රාශියක් මේවා සකස් කිරීම සකස් කළ කෙලවරක් නැති නිමාවක් නැති සූදානම් වීම අර ඇඳීම් රස. ඉතින් මේ රඟපෑමයි මේ සංසාරෙ දිගට කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේක පෙන්වන ඕන රැකී රක්ෂා පිළිබඳ ගොවිතැන හෝ වේවා නැත්නම් පාණි හෝ වේවා වෙළඳාම හෝ වේවා ගණකාධිකරණිය හෝ වේවා රාජ්‍ය සේවය හෝ වේවා යුද සේවය හෝ වේවා ඒ සඳහා මිනිසෙක් කොයිතරම් බෙහෙත වෙනවාද කියලා බුදුරජාණන් වහන්සේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ සඳහන් කරනවා. අවැසි ඒ වායින් පීඩා ලැබමින් අනැසි මදුරු සර්ප ඒ වායින් පීඩා ලැබමින් දක්වන වචනයක් කුප්පිපාසාහි මීයමාන බඩගිනි කුසගිනි වලින් පිපාසයෙන් නොමැරී මැරෙනවා. නොමැරී මැරෙමින් ඒ මහා ප්‍රයත්නයක් උත්සාහයක් ගන්නෝ එක එක් රැකී රක්ෂාවල ඒ රැකී රක්ෂාව තවුණුත් ආරක්ෂා වෙලා රක්ෂාවත් ආරක්ෂා කරගෙන ඒ මදිවට අනිත් අයටත් ඉහලින් කැපී පෙනීම කියලා ඒ විදිහේ කාරණා රාශියක් ඔස්සේ කොයි තරම් වෙහෙසක් සෑදවල් කිච්ච කරනවා ගන්නවද කියලා. එතකොට එහෙම ගන්න වෙහෙස ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම වෙහෙස වෙලා යම් විදියකින් ඒගත් උත්සාහය නිෂ්ඵල වුණොත් එතකොට ඒකින් දැක්වෙන ප්‍රතික්‍රියා රාශිය බුදුරජාණන් වහන්සේ පෙන්වනු කරනවා. ඒ තැනැත්තා අඬනවා, වැළපෙනවා, පපුයත් ගසා ගන්නවා, ක්ලාන්ත වෙනවා, මුලාවටපත් වෙනවා. මං ගත්තු උත්සාහය නිෂ්ඵල වුණා, එින් වැඩක් නැති වුණා කියලා දුක් වෙනවා. ඒක ඊළඟට යම් කිසි විදියකින් ඒ ගත්තු උත්සාහය සඵල වුණා කියලා හිතමු. සඵල වෙලා ඒ භෝග සම්පත්තිය ලං කරගත්තා. ඒ ලං කරගත්තට පස්සේ භෝග සම්පත්තිය ආරක්ෂා කර ගැනීම සඳහා ගන්න දුක් දොන්නස් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ ලබාගත් ධනෙ වස්තු සම්භාරේ රාජසන්තක නොවේවා, කුරුන්ටයි තී නොවේවා, විනාට ජල ගැලුම් ගින්න ආදියට හසු නොවේවා, අපිය දායාදකරුවන් මේවා අයත් නොකරගනිත්වා කියලා ඒ විදියට මහා දුක් ගොඩක් හිත ඇතුලේ දුක් දොන්නස් රාශියක් ඒතනත්තා විඳිනවා. එතකොට යම් විදියකින් එහෙම ආරක්ෂා කරන අතරේ ඒ තනන් ආරක්ෂා කරලත් මේව රාජසන්තක වුණොත්, කොරුම් පැහැරගත්තොත්, ඉන්නට ආවුනොත්, ජල ගැලුමට ගසාගෙන ගියොත්, අප්‍රිය දායාද කරුවන්ට අයිති වුණොත් ඒ තැනැත්තා දක්වන ප්‍රතිචාරය මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. යම්පි මේ අහෝසි තම්පි මේනත්ති, යමක් මට තිබුණද ඒකත් නැති වුණා. යම්පි මේ අහෝසි තම්පි මේනත්ති, ඔන්න ඒ ප්‍රතිචාරය බුද්ධ වචනයෙන්ම තියෙනවා. ඉතින් අන්නේමයි ඕය අර ඒ පැවැත්ම තුළ ඇති දුක් ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙනවා. මොකද ඊළඟට මේ පැවැත්මෙන් අපි මූලික වශයෙන් අපේ මේ ශරීර පූර්ව රැක ගන්න. දැන් මේ වාහන තියෙන පින්නතුන් දන්නවා, බොහොම වියදම් කරලා අලුත් පිට වාහනයක් ගන්නවා. ඒ අලුත්කම කී දවසක් තියනවාද? ඕක ඉතින් ගැරේජ් එකට දාන්න වෙනවා, කෑලි පුරුද්දන්න, සර්විස් කරන්න වෙනවා. තව නිකුත් හරදර රාශියක් මැද්ද මේ වාහනය කියනවා. මේ නිසා කොයිද තරම් දුක් රාශියක් වෙනවද කියලා. වාහනය ගැන හිතුවට මේ මාර්යාගෙන් ලැබුණු මේ අපේ ශරීර වාහනය එක බුදුරජාන් වහන්සේ දක්වන්නේ චතුචත්තං නවද්වාර, නව දොරක් ඇති රෝධ හතරක් ඇති වාහනය මොකක්ද? මෙන්න මේ ශරීරයයි. එතකොට මේ රෝධ හතරේ කියලා කිව්වේ හතර ඉරියව්ව. හතර ඉරියව්ව කියන එක මේ පින්නතුන් දන්නවනේ. හිට ගන්නවා, ඉඳ ගන්නවා, ඇවිදිනවා, හාන්සි වෙනවා කියන හතර ඉරියව්ව තුළ මේ ශරීරය පැවැත්වීම සඳහා ආහාර පාන ආදී දේවල් ගන්න වෙනවනේ. ඉතින් ඊළඟට නව දොර කියන එක මේ පින්නතුන් දන්නවනේ. ඔන්නෝකයි වාහනේ. එතකොට මේ මාර්යාගෙන් ලැබිච්ච වාහනේ තර විදියට සමහර අවස්ථාවල් වල රෝහල් වල ගැරේජ් කරන්න වෙනවා, කෑලි පුරුද්ද ගන්න වෙනවා. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙන්නේ. එහෙම නොවුනත් මේ මොහොතේ මේ පින්නතුන් හොඳින් දන්නවා ශරීරය තුල සිද්ධ වෙනවා යම් කිසි දෙයක්. ආස්වාද ප්‍රස්වාද කියලා හුස්ම ගන්නවා, ගත්තු හුස්ම හෙලන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ සංස්කාර වලිතාන් සිවුම් මට්ටම හැකිට දක්වලා තිබෙන්නේ. ආස්වාස ප්‍රස්වාස කයෙන් කෙරෙන අවම ක්‍රියාව තමයි ඒක කාය සංඛාර හැකිට දක්වන්නේ. ඒක සඳහා කොයිතරම් වෙහෙසක් දුකක් ගන්න වෙනවද? මේ හුස්ම ටික, හුස්ම රැල්ල රැක ගන්න කියන එක අපි දන්නවා. ඊළඟට ඒ වගේම තමයි ආහාර පාන. ආහාර පාන ආහාරයක් අරගෙන කොච්චර වෙලාවක්ද මේ ශරීරය තුල ඒක රඳන්නේ? ඊළඟට ඒ වගේම තමයි වස්ත්‍ර, ඉඳුම් හිටුම් වාකීට පාවිච්චි කරන ඒවල් දොරවල්, මේවා නිරන්තරයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා, සකස් කරන්න වෙනවා. මේ සකස් කිරීම දුකක් බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක තුල ඔක්කොම තියෙනවා සංස්කාරයන්ගේ අනිත්‍යතාව. ඒකෝට මේ සකස් කිරීමම දුකක්. ඒක කියන්නේ මේ අනිත්‍යතාව තුල තියෙනවා විපරිණාම අඤ්ඤතා භාව. මේක තවත් විග්‍රහ කරනවා නම් විපරිණාම අඤ්ඤතා භාව. මේ අපි දැන් ඉතින් හොඳට තියෙනවා කියලා හිතාගත්තු පරිණත අවස්ථාව දන්නේම නැතුව විපරිණාම තත්ත්වයට පත් වෙනවා. අපි බලාපොරොත්තු නැති අන්දමට වෙනස් වෙනවා, අංශේ බවට පත් වෙනවා. මේ තියෙන හැටියට නෙවෙයි, මෙසේ තියෙනවා කියලා හිතාගන්නකොට ඔන්න බස්ස බලනකොට අංශේ වෙනවා. ඉතින් මේ දුක් ස්වභාවය දක්වන්න ඒත් වටිනා සූත්‍රයක් තිබෙනවා ධර්මයේ. ඒක යඳුරු සූත්‍රයක්. අපි ඔක්කොම කියන්න සූදානම් වෙන්නේ නැහැ, කොටසක් විතරක් කියනවා. එක් අවස්ථාවක සවැත්නුවර අසල අන්ධවණේ වැඩම කළ කුමාර කස්සප ගාමීන් වහන්සේ, එතකොට රහත් වෙලා නැහැ උන්වහන්සේ, විවේකයෙන් වැඩ වාසය කරන්න. එදා රාත්‍රී එක්තරා දේවතාවෙක් ඇවිල්ලා මේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා ප්‍රහේලිකා විදියේ, මහා පුදුම ප්‍රහේලිකා විදියේ උපමාස රූපය ඇති ප්‍රහේලිකා පෙරක් කොටින්ම කියතෝ. ඒවට පිළිතුර දුන්නේ නැහැ ඒ දේවතාවා. කිව්වා මේ ප්‍රහේලිකා වෙන කෙනෙකුට තෝරන්න බෑ තථාගතයන් වහන්සේගෙන් ගිහිල්ලා ආන්න කියලා. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රහේලිකා විදියේ පාඨ ගිහිල්ලා ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ ඒක තෝරලා දුන්නු ටිකේ ඉඳලා එපමණයි අපි මේ කියන්නේ. ඉතින් කීපයක් පමණයි අනිත්‍ය වෙලිතා ගැඹුරු කියන නිසා ප්‍රධාන දේ මේ වම්මීක කියලා කියන්නේ පින්නතුනි හුඹා. හුඹා කියන එක කවුරුත් දන්නනේ, ඔය නයි එහෙම පදිංචි වෙන්නේ. හැබැයි නයාට අයිති එකක් නෙවෙයි ඒක. දේවල් හදන. නමුත් හුඹා කියන එක ඉතින් ඒකයි මේ වම්මීක කියලා කියන්නේ. ඔන්න එතකොට මේ දේවතාවා ප්‍රකාශ කළ පළමුවෙනි පාඨය මොකද්ද? කුමාරකාස භානුතුමාමතලා කිව්වා, මහාන මහාන මේ තියෙන මේ හුඹහා රැට දුම් දමනවා, රැතිසෙ දුම් දමනවා, දවල්ට ගිනි ගන්න. බික්කු බික්කු අයන් වම්මිකෝ රත්හින් දුමායති දිවා පජ්ජලති. ඔන්න පාලි වචනෙන් කියනවා, මහාන මහාන මේ හුඹහා රැයේ දුම් දමනවා, දවල්ට ගිනි ගන්නවා. ඊළඟට ඒකම කියනවා, බ්‍රාහ්මණය කියනවායි මේ හුඹහා බිඳින්නේ කියලා. ආයුධයක් අරගෙන බිඳින්නේ නුවණැති පුරුෂය මේ ආයුධයක් අරන් බිඳින්නේ කියලා. ඔන්න ඔහොම දිගට දිගට යන කතන්තරයක්. ඒක ඔක්කොම කිව්වත් මේ පින්නතුන්ට පෑ ගන්නක් කිව්වත් මෙසක් තේරෙන්නේ නැහැ. අපි මේ ඩිංගක මතු කරලා ගනිමු. ඉතින් ඊළඟ බුදුරජාණන් වහන්සේ තෝරන්නේ, ඔන්න තෝරලා දෙනවා මොකද්ද මේ වම්මීක කියලා කියන්නේ, මේ හුඹහා මොකද්ද? කාශ්‍යපහන් පස්සෙන්ද උදෑසන බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, අරේ දේවතාවතිය ආපු හුඹහා මෙන්න මේකයි. වම්මීක කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ සතර මහා භූතයින්ගෙන් හකස්සුණු මෞපියන් නිසා ඇතිවුණු බත් කොමු පිඬු ආදී ආහාරවල එකතුවක් වන අනිත්‍ය වූ නිරන්තරයෙන් ඉලීම් පිරිමැදීම් ආදී ඒ කටයුතු වලින් පාත්ව ගන්න සිද්ධ වෙන අනිච්චුච්ඡාදන පරිමාදන භේදන මේක බිඳිලා විසිරලා යන විදිහේ මෙන්න මේ ශරීරයටම නම මේ හුඹහා කියලා කියන්නේ. එතකොට ඊළඟට තෝරනවා මේ හුඹහා රැතිස්සේ දුම් දමනවා කිව්වේ මොකද කියලා. දවල්ට කරන්න තියෙන වැඩ කටයුතු ගැන රැතිස්සේ විතර්ක කරමින් හිතමින් මේක මෙහෙම කරාමද හොඳ, මෙහෙම කරාමද හොඳ, මෙහෙම කරාම කොහොම වෙයිද කියලා නිදි නැතිව සැලසුම් කිරිල්ල තමයි යන්න රැතිස්සේ දුම් දෙන්නේ. ඊළඟට දවල් ගිනිගෙන දැල්වෙනවා කියන්නේ මොකද්ද? රැතිස්සේ එහෙම සැලසුම් කරලා දවල් සිතින් කයින් වචනෙන් අන්න අර ඒ කර්මාන්තවල ගිනිගත්තා වගේ කර්මාන්තවල යෙදීම. ඔන්න එයිනුත් පේනවා මේ හුඹහා වගේම අර කියාපු මේ රෑ දුම් දමීමත් දවල් ගිනි ගැනීමත් පිළිබඳ අදහස තුළින් අපේ මේ ජීවිත ප්‍රවෘතිය පිළිබඳ දුක් ස්වභාවය. දැන් ඊළාට ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ හැම උපමාකම ගැඹුරක් තිබෙන නිසා හුඹහා කියලා කියන්නේ අර කිව්වාගේ වේයන්ගේ මහා පරිශ්‍රමයකින් හැදිච්ච දෙයක්. අපි මේක එකක් හැටියට ගත්තට හුඹහක් දැක්කහම ඇත්ත වශයෙන් මේක බොහොම ශක්තිමත් දෙයක් නිසා අපි හිතන්නේ නෑ මේ සමහර කෙනෙක් මේ වේයන් හැදුවයි කියලා. වේයන් කෙල කෝටි ගණනක් එකතු වෙලා මහා පරිශ්‍රමයකින් රෑදවල් නැතුව හදපු දෙයක් මේ හුඹ. එතකොට මේ මගේ මම මාගේ කියලා ගන් අරගෙන මේ ශරීරේ හොඳට සරසවගෙන ලෝකෙට ප්‍රදර්ශනය කරලා තරඟවලදී දිනවන මේ ශරීරය, අන්න ඒ වගේ බත් දොරි ගණනක සාරය අඩංගු කී දෙනෙකුගේ පිහිටෙන්ද එක බත් ඇටයක් හැදෙන්නේ කියලා හිතලා බලනකොට මේ ශරීරයට මම මාගේ කියන එක තරම් මෝඩකම. නමුත් ඒ මෝහය තුලයි අපි මේ ලෝකයා සංසාරය තුල ඉන්නේ. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දෘෂ්ටිය මේ මුළු සමූහයම එකක් හැටියට අරගෙන, ඝන සංඥාවෙන් එකක් හැටියට අරගෙන, ඒතම් මම ඒසෝහමස්මි ඒසෝමියත්තා මිය මගේ මිය මම වෙමි මිය මගේ ආත්මයයි කියලා දෘෂ්ටි වශයෙන් අල්ලගෙන ඉන්නවා. එතකොට මේ රූපය ආශ්‍රයෙන්ම තමයි ඊළාට වේදනා සංඥා සංඛාර විඥාන මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පිළිතුන් අහලා තියෙනවනේ. මේවා ගැන මෙනෙහි කළ යුතු ආකාරයක් බුදුරජාණන් වහන්සේ මේවා දුක් හැටියට අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ කියලා 11 ආකාරයකින් මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. කෙනෙකුට මාර්ගඵල ලබා ගන්න ඕන නම්, සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න ඕන නම්, ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා, මෙන්න මේ අපි මේ මම මාගේ කියලා හිතාගත්තු රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ හැම එකක්ම රූපය පමණක් නෙවෙයි, අනිත් ඒවා පවා. අනිත්‍යතෝ කියන්නේ අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, ගඩක් වශයෙන්, උලක් වශයෙන්, ව්‍යසනයක් අගතෝ ආබාධතෝ, ව්‍යසනයක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ගේ දෙයක් හැටියට, බිඳිලා යන දෙයක් හැටියට, ශූන්‍ය දෙයක් හැටියට, අනාත්ම දෙයක් හැටියට කියන 11 ආකාරයකින් මෙනෙහි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ වගේම එක අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සිල්වත් භික්ෂුවක් විසින් කුමක් මෙනෙහි කළ යුතුද කියලා, කවර ධර්මයන් මෙනෙහි කළ යුතුද කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ පංච උපාදානස්කන්ධය ඔන්නේ ගියාම 11 ආකාරයට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් එසේ මෙනෙහි කළ යුතුය. එසේ මෙනෙහි කරනකොට අවස්ථාව ඉඳ සැලසෙනවායි ඉඳ තිබෙනවායි ඒ භික්ෂුවට සෝවාන් ඵලයට පැමිණේ. ඊළඟට අහන සෝවාන් භික්ෂුවක් විසින් කුමක් කළ යුතුද? ඒත් ඒකම. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ වඩාත් ගැඹුරින් අර විදිහට 11 ආකාරයෙන් මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට ඉඳ තිබෙනවා ඒ භික්ෂුවට සකදාගාමි තත්ත්වය ලබනවා. ඊළඟට අහන සකදාගාමි භික්ෂුව විසින් මොකද්ද මෙනෙහි කළ යුතුද? ඒත් ඒකම. ඒකම නැවත අර 11 ආකාරයෙන් මෙනෙහි කරන. එතකොට ඉඳ තිබෙනවා ඒ භික්ෂුවට අනාගාමි තත්ත්වය ලබනවා. ඊළඟට රහත් වෙන්නේ කොහොමද? රහතන් වහන්සේටත් තියෙන්නේ ඒ විදිහටම. එතකොට මේ පංච උපාදානස්කන්ධය 11 ආකාරකින් මෙනෙහි කිරීමේ වටිනාකමෙන් පෙන්නුම් කරනවා. එපමණක් නොවේ අන්තිමට අහනවා ඒක බොහෝ දිනාට විවාදයට භාජන විය යුතු කාරණයක් නමුත් මේ ධර්මයේ තිබෙන නිසා අපි කියමු. රහතන් වහන්සේ මොකද්ද මෙනෙහි කරන්නේ? රහතන් වහන්සේ මොකද්ද මෙනෙහි කළ යුත්තේ? අන්න එතන තියෙන උත්තරය තමයි මහපොදු එකෙන්දි කියනවා. රහතන් වහන්සේට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ කරන ලද දේ ඉවරයි. එසේ නමුත් දික්ක ධම්ම සුඛ විහාර කියලා කියන්නේ මෙලොවම සුඛ විහරණය පිණිසත් මෙලොවම සැප විහරණය පිණිසත් ඒ වගේම සති සම්පජඤ්ඤේ පිණිසත් අර කියාපු ආකාරයටම මේ පංචස්කන්ධය පංචපාදස්කන්ධය මෙනෙහි කළ යුතුයි. නුඹ අපිට පේනවා එතකොට මේ දුක්ඛ සංඥා දුක පිළිබඳ සංඥාව අපි දිනු කර ගන්න ඕන. ඒකට මෙන්න මේ සංස්කාරවල ස්වභාව මේ සංස්කාර ගැන කියනකොට විශේෂයෙන්ම මේ පිනතුන් දන්නවා. දැන් අර රූප ආදී දේවල් වලට දීපු ඒ ස්කන්ධ පහට දීපු උපමාවලි බොහෝ දුරට තේරුම් ගන්න පුළුවන්. රූපය පෙන පිනක් කියන එකත් නේ අර කියාපු පෙන පිනක් අර හුභා වගේම තමයි. වේදනාව අර පැහිව අවස්ථාවකදී විගුරු කියන කෙනෙක් එයින් පේනවා. ඒක රාහියක් වශයෙන් ගන්නවා. එකක් හැටියට නෙවෙයි වේදනාව පවා එකක් හැටියට නෙවෙයි රාහිය. සංඥාවක් කර්මීන්දුවක් හැටියට කිව්වේ. තට්ටු වගේ ඒවා නිර්ගෝෂි දුවන හැඟීමක් එක කියන සංස්කාර කෙලින්ම සංස්කාර ගැන කියනකොට එතන කියනවා කෙසෙල් කඳකට උපමා කරලා තිබෙනවා. කොට ඒ කෙසෙල් කඳ පිළිබඳ කතාවෙත් තිබෙන්නේ ඒකත් දැන් කෙසෙල් කඳක් දැක්ක හැටිය ඒක ඝන සංඥාවක් කෙනෙක් ඇතුළට ඇති වෙන්නේ. මේක හොඳ අරටු ඇතිලියක් කියලා අර බුදුරජාණන් දෙන උපමාවක් පරමිනරට කෙහෙල් ගහක් දුක මිනිහේ උඩින් යටින් කපලා මේ තමන්ගේ ගෙදර මේ කුටුවක් හරි මේජයක් හරි අදාගන්න ඉරලා ගන්න ඕන කියලා හිතාගෙන කරගහගෙන යන කෙහෙල් කඳ. නමුත් මේක පස්සේ බලනකොට මේකේ පතුරු ගොඩක් විතරයි. දුරු ලෝකේ ආන්න අර ගන්න ගැම්ම ඝන සංඥාව හැටියට දක්වනවා. ඒක පරාමර්ශණය වශයෙන් දැඩිව ගැනීම. ඊළඟට නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවට පෙන්වන්නේ සම්මර්ෂණය කියලා කියන අතගා බැලීම වගේ සිතගා බැලීම. සිතින් ඒවා හඳුනාගන්නේ මෙනෙහි කිරීම කියලා කියනවා. නොනින් මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාර කියලා කියනවා. ඇති ආකාර යෝනිසෝමනසිකාර වශයෙන් ඒවා අන්න අර මෙතන තිබෙන්නේ එකක් නොවේ රාහියක් කියන හැඟීමෙන් ආකාරයට සියුම් මන්දනින් දැකීමයි පස්සනාව කියලා කියන්නේ. ඒකට මේ සංස්කාරවල පීඩාකාරී බව නැවත නැවත ඇති වෙන ස්වභාව අපට එදිනදා ජීවිතයේ පෙනෙන්නේ නැහැ. දවසක් ඉවර වෙනකොට තවත් දවසක් මේ රෑ දවල් දෙක තුල අපි මේ හැම එකක්ම අලුත් උදෑසනක් හැටියට ගන්න මිසක් මේකයි නිරෝධ පක්ෂිය අපට හිතට වැටෙන්නේ නැහැ. මේක නැවත නැවත කරන්න වෙන බවවත් අපට බොහෝ විට තේරෙන්නේ නැහැ. මේ නැවත නැවත කිරීම තුළ තියෙන දුක් ස්වභාවය මතු කර දෙන්න බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල යම් යම් උපක්‍රම යෙදුවා. දැන් එහෙම උපක්‍රමයක් වෙන්න ඕන හොඳ කතන්තරයක් තියෙනවා ධර්මයේ සඳහන් වෙලා. එක් දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර උදේ කියන බ්‍රාහ්මණයාගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ බ්‍රාහ්මණයා සද්ධාාවක් නැතත් ඒ පාත්‍රයේ පුරවල දාන බෙදුවා. බුදුරජාණන් වහන්සේ ආපසු වැඩියා. දෙවෙනි දවසෙත් වැඩියා එතෙන්ටම. දෙවෙනි දවසේ බ්‍රාහ්මණයා උදේ බ්‍රාහ්මණයා පාත්‍රයේ පිරෙන දාන බෙදුවා. තුන්වෙනි දවසෙත් වැඩියා. වැඩියාම ඒ පාත්‍රයේ පිරෙන දානිය පුරවලා මේ බමුණක් කියනවා මේ ශ්‍රමණ ගෞතමයන් රසයට ගිජුයි. පුනක් පුනං ආගච්ඡති. නැවත නැවත එනවා. නැවත නැවත එනවා. ඔන්න ඒ වචනේ අල්ලගෙන බුදුරජාණන් වහන්සේ යම් කිසි ධර්ම දේශනාවක් කළා. ගාථා 4කින්. අමුතු විදිහේ ගාථා ඒවා. පුනප්පුනං චේව වපන්ති බීජං පුනප්පුනං වස්සති දේවරාජා පුනප්පුනං කෙත්තං කසන්ති කසකා පුනප්පුනං ධඤ්ඤං උපේති රට්ටං. මේ පළමිනි ගාථා. නැවත නැවත බීජ වපුරනවා, නැවත නැවත වැස්ස වසිනවා, නැවත නැවත ගොවියෝ කෙත තීසානවා, නැවත නැවතත් රටට ධාන්‍ය අරගෙන යනවා. ඊළඟට පුනප්පුනං යාචකා යාචයන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං දානපති දදිත්වා පුනප්පුනං සග්ගමුපේති ථානං. නැවත නැවතත් යාචකයින් යදින්නන් යදිනවා, නැවත නැවතත් දානපතියන් දන් දෙනවා, නැවත නැවතත් දානපතියන් දන් දීලා නැවත නැවතත් සුගතිහි උපත ලබනවා. ඒ දෙවෙනි ගාථාව. ඔන තුන්වෙනි ගාථාව. පුනප්පුනං ඛීරනිකා දුහಂತಿ පුනප්පුනං වච්ඡෝ උපේති මාතරං පුනප්පුනං කිලමති පන්දතිච්ච පුනප්පුනං ගබ්බමුපේති මන්දෝ. ඊළඟට කියන්නේ ගව පාලනය පිළිබඳව. පුනප්පුනං ඛීරනිකා දුහಂತಿ කිරි දොවිනාය නැවත නැවත කිරි දොවිනවා. දැන් මේ පිනතුන් ගන්න එක පාරටම එන්නේ නැහැ නේ කිරි ඇද්ද හැටි. ඒක කීවරක් අඳින්න වෙනවා. ඒ පමණක් නෙවෙයි බහු පැටියක් දාන්න වෙන සමහර විට. පිළිහඟ ගන්නකොට. ඉතින් ඒක තමයි ඊළඟට පුනප්පුනං වච්ඡෝ උපේති මාතරං නැවත නැවතත් වහුව පැටියා මව් ළඟට යනවා. ඊළඟට යාම තුල වහුව පැටියට වෙන්නේ මොකද? නැවත නැවත ක්ලාන්ත වෙනවා, තිගැස් වෙනවා. ඊළඟට කියනවා ඊළඟ එක ඊළඟ ගාථාවට සම්බන්ධ වෙන එකක්. පුනප්පුනං ගබ්බං උපේති මන්දෝ මන්ද බුද්ධික අඥාන පුද්ගලයා නැවත නැවතත් මව් කූසයට එනවා. ඔන්න ඊළඟට තියෙන හතරවෙනි ගාථාව වැදගත් එකක්. පුනප්පුනං ජායති නීයති ච පුනප්පුනං සීවතිකං හරಂತಿ මග්ගං ච ලද්ධා අපුනබ්භවාය න පුනප්පුනං ජායති භූරිපං. එතකොට අර මව් කුසෙට ගියා වගේම ඊළඟට වෙන්නේ මොකද්ද? නැවත නැවත උපදිනවා, නැවත නැවත මැරෙනවා, නැවත නැවත අංසෝහනට ගෙන යනවා. ඔන්න අන්තිම පද දෙකේ කියන්නේ මොකද්ද? මග්ගං ච ලද්ධා අපුනබ්භවාය. අපුනබ්භව කියලා කියන්නේ පින්නතුනි නැවත නූපදින තත්ත්වය. මෙතන නිවනටම නමක්. නැවත නූපදින තත්ත්වයට මාර්ගය සොයාගෙන භූරිපඤ්ඤෝ කියන කියන්නේ මහා ප්‍රඥා පුද්ගලයා. එතකොට මග්ගං ච ලද්ධා අපුනබ්භවාය න පුනප්පුනං ජායති භූරිපඤ්ඤෝ. නැවත නැවත උපදින්නේ නැහැ. එච්චරයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඔය ගාථා හතර ප්‍රකාශ කළ ඉවරනකොට බ්‍රාහ්මණයට යම් අවබෝධයක් ඇවිල්ලා තුන්රුවන් සරණ ගිහිලා දිවිහිමියෙන් සරණ ගියා උපාසකෙක් බවට පත් වුණා. ඉතින් ඒ යන්නේ අබුදුරජාන් වහන්සේ අවස්ථානුකූලව අර පුනප්පුනං කියන වචනේ එළියට ගන්න වෙන්නේ නැති අර තුන් සැරයක් වෙන යන්න තැන් නැතුවට නෙවෙයි අර බමුණ ළඟට ගියේ බමුණට ධර්මයෙන් සංග්‍රහ කරන්න. ඉතින් මේවා අපට පාරම් හැටියට ගන්න ඕන. ඉතින් ඔන්න ඒ පුනප්පුන ඔය නැවත නැවත කිරීමේ දුක් ස්වභාවය සංස්කාර වල වශයෙන්ම තිබෙනවා. අලුත් කිරීම කවදාවත් මේක නිමාවක් නොදකින කෙලවරක් නොදකින අර ඇඳීම් රාශියක්. මරණ මොහොතේ කෙනෙකුගෙන් යහුවොත් දැන් කරන්න ඕන වැඩ ඉවරද? තවමකක් හරි තියෙනවා. අවුරුදු 100ක් ජීවත් වුණත් අවුරුදු 84000ක් ජීවත් වුණත් ඔය සැරසීම් අර ඇඳීම් කෙලවර වෙන්නේ නැහැ. එතකොට මේවා කෙලවුණු වගේ අපිට පින්නන්න මොකද්ද කරෙන්නේ? පෑ දවල් කියලා දෙකක් තියෙනවා. අදට වැඩි හරි අද කර හරි ඇවිල්ලා නිදා ගන්නවා. එතකොට ඊළඟට හෙට අලුත් වැඩක් වගේ පේන්නේ. හෙට අලුත් උදෑසනක් නමක් තවත් උදෑසනක්. ඉතින් මොන ඕක පිළිබඳව ධර්මයේන කතාවක් නුණා කාලය පිළිබඳ සංකල්පය පිළිබඳව පැරණ අතර එතවශයෙන් ආදි සාමත්ම අතීතෝය ඍග්වේද ආදි වේ වෛදික යුගයේ ජනයා අතර පැවතුණු එක්තරා මිත්‍යා කතාවක් තුලින් අපිට යමක් ගන්න පුළුවන් නිසා අපි මේ කියන්නේ. ඒක සත්‍ය දෙයක් හිතට ගන්න එපා. ඒගොල්ලෝ හිතුවා මෙහෙම එකක්. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔය යම රජුව ගැන අහලා තියෙනවනේ. ඔය යම සංකල්පයේ ඒ ග්‍රන්ථවලත් තිබෙනවා. මේ යමටත් ඉන්නවා භාර්යාව. එයාට කියන්නේ යමි. ඉතින් මෙන්න මෙහෙමයි කියන්නේ. යම මැරුණලු. යම මැරුණාම යමි ආඬ ආඬ ඉන්නවා. අනේ අදමී මැරුණි, අදමී මැරුණි, අදමයි මැරුණි, අදමයි මැරුණි. එතකොට මේ කවුද මේ නිර්මාතෘ ලෝක නිර්මාතෘ බ්‍රහ්මයා වගේ කෙනෙක් මොකද්ද කළේ? රැයක් මැව්වා. ඔය රැ ඇතුන් හැටි මේ කියන්නේ. රැයක් මැව්වා. එතකොට මේ අදේ අදේ කිය කිය හිටියේ. එතකොට රැයක් තිබුණේ නැහැ. ඔන්න රැය ගෙවිලා ගියාට පස්සේ යමී කල්පනා කරනවා, ආ ඊයේනේ මැරුණේ, ඊයේනේ යම මැරුණේ. ඔන්න අමතක වෙනවා. රෝම දේවල් මේ ලෝකේ කෙරෙන බව මේ පින්තුන් දන්නවනේ. අන්න ඒකයි මේ කියන්නේ රැය දවල් දෙක ඉරයි හඳයි hina වෙනවා ඇති අපි මේ කරන සංස්කාරමේ අරන්දීම් රාශියට. ඉතින් මේ වෙස් පලා ගැනීමක් තුල කාලය ගෙවි යනවා. ඉතින් අවුරුදු ගාන 100ක් ගෙවුණා, 84000ක් ගෙවුණා. ඔය සැරසීම් ටික කෙලවර වෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සැරසීම් වල යථා ස්වභාවය මතු කළ දුන්නේ. ඒක තමයි පින්නතුනි ඔය මේ පින්නතුන් දන්නා විදර්ශනාවේ ප්‍රධානම කාරණේ. සමුදය වය කියන වදනේ ඇත්ත වශයෙන්ම අර උදෑසනත් සමුදේ අත්නම් කියන වචන දෙක වඩාත්ම අර දවසේ පිළිබඳ කතාන්තරයට කිට්ටු වෙනවා. දැන් මේ පින්නතුන් දන්නවනේ හිරුදා සමුදේ කියලා කියන්නේ උදා වීම. අත්නම් කියලා කියන්නේ ඉර අවරකයා. සමුදය උපාද ආදී වචන දක්වනෝ අර ඇතිවීම පැත්තට සංස්කාරයන්. වය අත්නම් ආදී පද දක්වනෝ අය නිරෝධ පැත්තට. ඉතින් මොන ඒ දෙකයි බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන්නේ මේ හැම සංස්කාරයක්ම. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක තව විග්‍රහ කළොත් මේක දෙකකට කැඩෙනවා. අපි ඒකයි අනිත්‍යතාවයේ පෙති දෙකේ කියලා කියන්නේ. අනිත්‍යතාව තව වැඩෙනකොට භාවනා වශයෙන් උදයබ්බය කියලා ඇති වෙන උදයබ්බේ ඥානය කියලා කියන්නේ ඒකයි. උදයවය ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. නමුත් ලෝකයා තමේ නැති වෙන එක අමතක වෙනවා. අලුත් උදෑසනක් හෙට උදේ වෙනකම් බලාගෙන මේ හැන්දෑවේ මේ නිරෝධ පැත්ත අමතක වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. යේච රූපූපදා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අපජානන්තා ගන්තාරෝපුණ භවං කියලා. රූප ලෝකවල ඉන්න අය, අරූප ලෝකවල ඉන්න අය හැමෝම මිනිසෙයින් පමණක් නෙවෙයි, ඒ දෙවියන් පවා, බ්‍රහ්මීන් පවා. නිරෝධයේ තේරුම් නොගැනීම නිසා නැවත නැවත අන්න පුනර්භවය නැවත නැවත භවයට එනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන මෙන්න මේ නිරෝධ පැත්තම තමයි නිවනටත් කියන්නේ නිරෝධයයි. ඒකට මේ හැංගිලා තියෙන නිරෝධය බුදුරජාණන් වහන්සේ ලෝකයාට මතු කළ දෙවෙනවා. ලෝකයා හැමතිස්සෙම දැන් අවිද්‍යාවේ කොටසක් තමයි ඒක. ආයි යමී කතාවේ කිව්වා වගේ රැයක් ගෙවුනට පස්සේ ආයෙක ඉවර. ඒ වගේ මෙන්න මේ අර නිරෝධය අමතක කළා එක්තරා විදිහක ගැටලෑමක් කරනවා. උපාදාන කියලා කියන්නේ ඒකයි. අල්ලගන්නවා සමුදේ පැත්තමයි අල්ලගන්නේ. ඔක අපි සමහර අවස්ථාවල වෙනත් උපමාවකින් දක්වලා තියෙනවා අපේ දේශනාවලත් මතක කළාය. ඒත් බුදුරජාණන් වහන්සේ දාපු උපමාවක් විග්‍රහ කිරීමේදී තණ්හාව මැහුම් කාර්යයකට ප්‍රමාණ කළා කියනවා. මැහුම් කාර්ය කරන්නේ මොකද්ද? අර යටි දැන් මේ කාලේ මැසිම ගැන හිතුවත් එහෙමනේ යටි නූල ඇවිල්ලා උපාදාන වශයෙන් ඉතින් මොන යටි නූලෙන් සම්බන්ධ වෙනවා මේ ඉදි කටුව යනවත් එක්කම. ඊළාට ගොතන කොටත් නෙත්තියක් තිබෙනුනේ. ගොතන කටුවෙත් ඒකයි. ඉතින් ඇත්ත වශයෙන් තණ්හාවට නෙත්ති කියලා කියන භවනිත් කොට මේ තෘෂ්ණාව තෘෂ්ණාම උපාදාන හැටියට හිටිනවා කෙනෙක් මැරෙන අවස්ථාවේ. ඒ තෘෂ්ණාව කවදාවත් සංසිඳෙන්නේ නැහැ. මේ සැරසීම් රාශියට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් මෙන්න මේ තෘෂ්ණාවයි. ඒ තණ්හාවට බුදුරජාණන් වහන්සේ අර මහුම් කාර්ය කියලා කියනවා. ඒකත් අර විදිහට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම භවනිත්ති මැරෙනකොට යම් නිත්‍යයක් තියෙනවා. දැන් මේ පින්නතුන් ඔය යම් කිසි කන්දක් එහෙම කපනකොට නෙත්තියක් තියලා ගැබුවොත් එහෙම ඊළඟ සැරැස්සට ඒක කඩා වැටෙනවා. ඒ වගේ තමයි භවනිත්ති කියන තණ්හාව මොකද්දෝ අඩුවක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා එක්තරා අවස්ථාවක. මේ ලෝකේ මොකද්දෝ අඩුවක් තියෙනවා. ඔක්කොම කෝටිපතියෙක් වෙලා ලෝකයේ සිටින මහා ධනවතෙකුනේ ඇහුවොත් දැන් ඉතින් හරිද? දැන් හරිද? සම්පූර්ණද? 100%ක් ඔක්කොම හරිද? නෑ මොකද්දෝ තියෙන අඩුවක්. අන්න ඒකයි ඌනෝ ලෝකෝ අතිත්තෝ ලෝකේ අතෘප්ති කර තෘප්තියක් නැහැ. තණ්හා දාසෝ තණ්හාවට සාමියෙක් කියලා හිතුවට මොකද මොනවට සාමිය වුණත් තණ්හාවට දාසෝ. අන්න ඒ ටික අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ තෘෂ්ණාව නිසාම තමයි යන්න අර සකස් කිරීම රාශිය යන්නේ. එතකොට ඒක අපිට නොපෙනෙන්නේ අර අවිද්‍යාව තුලින් අපි නිරෝධය අමතක කරනවා. අපමණක් නෙවෙයි අර කිව්ව දෙවියන් බ්‍රහ්මයන් පවා බුදු කෙනෙක් පහළ වෙන තුරු බුදු කෙනෙකුගේ විශේෂ කාර්ය ඕකයි. අනිත්‍යතාවය යන්න අර ගැඹුරු පැත්ත. අනිච්චං කියීමේ පමණක් නෙවෙයි ඊට වඩා ගැඹුරට යනවා විදර්ශනාවේ. අන්න අර ඒක තමයි ඔය සතිපට්ඨාන ආදී සූත්‍රයේ දැන් ඔය අපි යන්න ඕන ගැඹුරු පැත්තට භාවනා යෝගින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඉතින් අර ඔය සතිපට්ඨාන ආදී සූත්‍රවල තිබෙනවා සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සංදේවය ධම්මානුපස්සී කියලා පාඨය. මේක බෝධිනාට ගැටලුවක්. ඒ කියන්නේ මේ සතිපට්ඨාන සූත්‍රය කියවපු මේ පින්නතුන් ඒවා ක්‍රියාවට නැගෙන පින්නතුන් දන්නවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ කය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන දේවල් පිළිබඳව ඒ මාතෘකා යටතේ කර්මස්ථාන වශයෙන් ගත හැකි ආශ්වාස ප්‍රශ්වාස මේ කයේ ඉරියව් පැවැත්වීම ශරීරයේ තිබෙන කොටස් ආදී වශයෙන් ඒවා භාවනාවට අරමුණු කරගන්න ආකාරය දැක්වුවා. ඒවා සති සම්පජඤ්ඤය තුළින් සමාධිය වැඩෙන ආකාරයට දියුණු කරනවා වගේ සතියෙන් දියුණු වෙන අතරේ සම්පජඤ්ඤයේ වටහා ගැනීම වශයෙන් එනකොට වෙන ගැඹුරට යන හරිය තමයි. මේක අන්තිමට කියනවා මේ හැම එකක් පිළිබඳව සමුදේ පැත්තත් බලන්නේ වය පැත්තත් බලන්නේ. අපි හිතමු ආස්වාද ප්‍රස්වාදේ කියලා ආනාපාන සතිය මේකේ හටගන්න ආකාරයත් බලන්නේ කියලා කියනවා. මේක නැති වෙලා යන ආකාරයත් බලන්නේ කියලා කියනවා. එතකොට ඒ වගේම ඔන්න ඊළඟට තියෙන ප්‍රේක්ෂා විදිහක තමයි සමුදේ වය කියලා දෙකම එකටත් දක්වලා තියෙනවා. ඒක බොහෝ දිනාට ගැටලුවක්. හටගන්නා ස්වභාවය බලමින් වාසය කරනවා, එවි යන ස්වභාවය බලමින් වාසය කරනවා. ඒ වගේම හට ගැනීම ගෙවීම දෙකම එක සැරේට බලන්න. එතන ටිකක් අමුතු දෙයක් තියෙනවා. අන්න එතනයි මේ විදර්ශනාවේ විනිවිද පැත්තයන් තියෙන්නේ. උද්‍යබ්බේ ඥානය කියලා ඇතිවීම නැතිවීම බලා හිටි යෝගියා, ඒක පුදීර්ඝ කාලයක් පුරුදු කර සිටි යෝගියා. ජඹුරට යන්න යන්න එතනම පේනවා මේ අභිදිනවා. ඒකට කියනවා බංග ඥානය කියලා. ඒක තව ටිකක් විස්තර කරොත් මෙහෙම හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. දැන් ඔය අර කියාපු සකස් කරපු දේවල් පොදුවේ ධර්මයේ හැඳින්වෙන්නේ සංඛත කියලා. සංඛත කියලා කියන්නේ සකස් කළ. අපි හිංගලින්ම කිව්වොත් සකස් කළ හදාගත්තු දේවල්. කොට මේ සකස් කළ දේවල් වල ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. උපාදෝ පඤ්ඤායති වයව පඤ්ඤායති පිටස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. හැම සකස් කළ දෙයකම හටගැන්මක් පැණි කියලා කියන්නේ දකින්න පුළුවන්. දක්වන්න පුළුවන්, දකින්න පුළුවන් හටගැන්මක් තියෙනවා. ඒක තමයි. වයෝ පඤ්ඤා ජීවි ආනන්ද දකින්න ලැබෙනවා. ඔන්න තුන්වෙනි එක තමයි ගැඹුරු එක. හිතස්සාඤ්ඤ සත්ත. ඒක නානාවිද විදිහට පරිවර්තනය කරනවා මේ උගත්තු. තේරුම් ගන්න අමාරු වෙලා. ඨිතේ කියලා කියන්නේ පින්නතුනි. ඨිති කියන්නේ ස්ථಿತಿ කියලා කියන වචනේ හේතුකාගත්තු ස්ථಿತಿ කියලා කියන්නේ තිබෙනවා. අපි දැන් යමක් පවතින කියන අදහසින් පවතිනවා. ස්ථಿತಿ ස්ථಿತಿ කියලා කියන්නේ නොහිල්වි තිබෙනවා කියන සංකල්පයක් එතන තියෙනවා. ස්ථಿತಿ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මොකක්ද? ඨිතස්සාඤ්ඤ තත්ත. මේ ඨිති කියලා අපි හිතාගත්තු දෙයින් අංශේ බවක් කියන එක වෙනස් වෙනවා. මේක මේ වචනෙන් කීමක් නෙවෙයි, ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව වෙනස් එකක්. ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියලා කියන්නේ අර ඒ ඇති වෙනවත් එක්කම දකිනවා මේ ඇති උනේ, මේ ඇතිවීම ඇති වෙන්නේ නැති වෙන්නේ කියන. ඒක ගැඹුරින් වැටුණ අවස්ථාව භංග ඥානය කියලා කියන්නේ. නිදෙන අල්ලන අල්ලන හිතෙන්නේ මේ හැම එකක්ම අල්ලන්නේ. හිතෙන් අල්ලන අරමුණ එතනම බිඳෙනවා. අන්න ඒකයි අර කියාපු ඨිතස්සඤ්ඤ තත්ත. මේ ඨිතිය කියන එකේ ඇති අංශේ බව වෙනස් වෙන ස්වභාවය ප්‍රත්‍යක්ෂ වුණ අවස්ථාවේදී තමයි නියම ආකාරයෙන් නිවන් මඟට අවතීර්ණය වෙන්නේ. එතකොට ඒක භංග ඥානය හැටියට දක්වන උද්ගලි දර්ශනා එතන ඉඳලා ඒකේ අවබෝධය ආව නම් ඊට පස්සේ තියෙන්නේ බයක් ඇති වෙනවා. අල්ලගන්න හැම දෙයක්ම අල්ලගන්න හිතින්නේ. හිතෙන් අල්ලගත්තු බව වටහෙන අවස්ථාවේ හිතට එන අරමුණු අරමුණක් පාසා මේවා බිඳෙනවා පේනවා එතන එතන. නිදෙනවා පේනකොට ලොකු බයක් ඇති වෙනවා. මේ භවයේ හැදිලා තියෙන්නේ මේවනේ. මේ අපි හිතාගන්න ප්‍රයත්න ජීවිතය කියලා අල්ලගෙන ඉන්නේ මේක නේද? යම්කිසි අපි හිතමු යම්කිසි ප්‍රපාත දෙපැත්තකින් ප්‍රපාත තියෙන ගිරි ශිඛරයක අපි සීරුවෙන් ගමන් කරන අතරේ අපට අල්ලගන්න දීලා තියෙන වැට. මේ වැටේදී එක එකක්ම දිරලයි කියලා තේරුම අවස්ථාවේ කොයිතරම් බයක් ඇති වෙනවද? අන්න ඒ වගේ තමයි මේ හැම එකක්ම දිරලා අල්ලන එක. අන්න එතකොට මේ භය තුලින් තමයි ඊනාට ඒ වයිලෝ මේ සංස්කාරයන්ගේ ආධින වැටෙන්නේ. මේවා තෘෂ්ණා වශයෙන් ඇලුම් ඇති කරගන්න තා මේ අවිද්‍යාවත් තණ්හාවත් සංසාරේ අපේ තාත්තයි අම්මයි කියලා කිව්වේ මොකද? අවිද්‍යාව නීවරණයක්. අවිද්‍යාවෙන් මේ අන්ධකාරය අඳුරු රාත්‍රිය වගේ වහනවා. තණ්හාවෙන් අලවනවා. අලවලා පෙන්නනවා එකක් හැටියට. අන්නාර කියාපු හුඹා එකක්. උභහක් දකින්නකොට අපිට ඩිගමටවත් හිතෙනවා. හිතලම ගත්තොත් මිසක් මේ මෙච්චර මහා පරිශ්‍රමයකින් දින ගණනක් තිස්සේ මේ වේයෝ ගියා කියන කුඩා සතා ඇති කරගත්තු දෙයක් කියලා ඒක අපට හිතුණත් මේ ශරීර කූඩුව අරටිව වගේ ලොරි ගණනක් ආහාරවල ආහාර පානවල සාරේ කියන එක අපට කී දවසට කී සැරයක් මතක් වෙනවද? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක විදර්ශකයට ඉතාම සියුම් මන්දමින් වැටහෙන වෙන කෙනෙකුට කියන්නද? මේක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කිව්වේ ඒකයි. වචනයට නගන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ අවස්ථාව අවබෝධ අවස්ථාව. ඒ අවබෝධය මොකද? මොකටද අවබෝධය? යථාභූත වශයෙන් දකින්නේ මොකටද? මේ සසර ගැන කලකිරීමක් නැතුව ඒකෙන් මිදෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ පැහැදිලිව. මේ ලෝකයේ මේ පංච උපාදානස්කන්ධයේ ලෝකයේ මේ පිනතුනේ ටික දන්නවා. අපි මේ අල්ලගෙන ඉන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. කොහොම මේවා අල්ලගෙන ඉඳීම තුල අන්න අර කලින් කියාපු විදිහට මේ මගේ, මේ මම වෙමි, මේ මගේ ආත්මයයි කියලා අල්ලගන්නත්. තණ්හාවෙන්, ඒ වගේම සක්කාය දෘෂ්ටිය කියලා කියන මේ අවිද්‍යාවෙන් ඇති කරගත්තු මේ දෘෂ්ටිය තුලින් මේ අල්ලගෙන ඉන්න තා අපිට නැවතම නැවතත් භවයක් ඇති වෙනවා. අන්න අර මෙට්ටිය කියලා කපපු කන්ද වගේ මැරෙන වෙලාවේ ඒ තණ්හාවම උපාදානයක් කියලා. සංහාම උපාදානයක් භව නිත්‍යයක් වශයෙන් වෙලා කර්මානුරූප පොතෙන්ට හරි ගිහිල්ලා වැටෙනවා. Tamanṭa ona tana noyenna puluwan කර්මානුරූප පොතෙන් හරි පතිත වෙනවා. එතන අමුතු ලෝකයක්, අලුත් ලෝකයක්. ඒකොටේ අලුත් ලෝකයක උපන්න කෙනා දන්නේ නැහැ මේ අලුත් වීම ගැන. දැන් අර අලුත් වාහනයක් ගත්තා වගේ තමයි. සමහරට කෑලි හැරෙන්න පටන් ගත්තාමයි තේරෙන්නේ මේක මේ කලක් පාවිච්චි කරේ වාහන ගැන එහෙමත් තේරුමක් තියෙනවා. නමුත් බුදු කෙනෙක් පහළ වෙන තාක් අපි සසර මේ තරම් කාලයක් මේ විදිහටම ශරීර කූඩුව ඇති කරගෙන හදමින් මේ විදිහටම ජරාව ව්‍යාධි මරණ වලට පත් වෙමින් මේකයි කිව්වේ මේ මායාවෙන් ලබාගත්තු වාහනයක් කියලා කිව්වේ ඒක. ඒ බව අපිට තේරෙන්නේ අපිට වැටහෙන්නේ නැහැ බුදු කෙනෙක් මතු කරන තුරු. මොකද දැන් පවුලක දරුවෙක් උපන්නා කියලා හිතමු. අලුත් ඊවලකට දරුවෙක් උපන්නාම අමුත්තෙක්. ඒ දරුවත් හිතා ගන්නවා මම මේ ලෝකෙට අමුතු අමුත්තෙක් කියලා. නමුත් ඒ අමුත්තත් එකයි මුත්තත් එකයි අර සංසාරේ දීර්ඝ කාලයක් ආපු සත්වයේ පමණයි. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි අර හදාගත්තු ඒ වටා පිටාව තුළ ඇති කරගත්තු ඒ නාට්‍යයක්ම තමයි ජීවිත නාට්‍යයක් කියලා කියන්නේ. ඒක සිහිනයක් කියලා කියන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ, සම්බෝධි කියලා කියන්නේ. සීනේ නාට්‍ය. මොකද්ද හීනේ? එතකොට මේක හීනේ එකක් නෙවෙයි, හතක් නෙවෙයි, කෙලවරක් නැති හීන ගොඩක්. ඒලා පිටේ වන්දනක බුදු කෙනෙක් මමනයි ඒ හරියාකාරයෙන් කියලා දුන්නේ. නමුත් අතීතයේ ඒ අභිඥා ආදී දිනු කළ යෝගීන්ට පවා සංසාරයේ මේ විදිහේ කිපවරක් සමායිත දාස් ගණනක් ලක්ෂ ගණනක් ඈතට අතීතයේ උපන්න බව පෙන්වනවා. නමුත් අවාසනාවකට වගේ ඒ අය අර සක්කාය දිට්ඨිය නිසා හිතාගත්තා මේ ආත්මයක් යනවා කියලා. ආත්මයක් ගමන් කරනවා. කෙලිනාට ඒ ආත්මය ගැනයි ආත්මය තියෙන අල්ම නිසා සංසාරයෙන් නැවත නැවතත් උපදිනවා. බුදු කෙනෙක් පමණයි මතු කළේන්නේ. මෙතන ඇති ආත්මයක් නැහැ, රූපේත් ආත්මයක් නැහැ, වේදනාවලත් නැහැ, සංඥාවලත් නැහැ, සංස්කාරවලත් නැහැ. උන් අන්තිමට කියන විඥානේ, අන්තිම තුරුම්පුව තමයි විඥානේ. නොපෙනෙන විඥානේ තමයි ඒ බ්‍රාහ්මණියෝ පවා, ගමුණන් පවා ආත්මය හැටියට ගත්තේ. බුදුරජාණන් වහන්සේ කියන එක තනිකර මායාවක්. ඒකත් මායාවක්. ඒ මායාව ගෙනියන්නේ කොහොමද? අන්න අර ඒ රංගපෑම් හැටියට ඉදිරිපත් වෙන ටිකයි ඊළඟට නාම රූප හැටියට දක්වලා තිබෙන්නේ. නාම රූප දෙක හැටියට කියලා කියන්නේ නාම රූප දෙක. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන නාම ධර්ම ආශ්‍රයෙන් අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ තුලින් ඇති කර ගන්න රූපය අඳුන ගන්න. එතකොට ඔන්න ඒ ටික විතරයි තියෙන්නේ. සංස්කාර සම්මර්ෂණය කරන පින්නතාට තේරෙනවා මේ හැම සිතිවිල්ලක් තුල තියෙන්නේ මෙච්චරයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒවට අරමුණු වන මෙන්න මේ අපි මේ ධාතු කියලා හිතන ඒවත් ලෝකයා දේවල් හැකිට හිතන්නේ මේවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා ඒවා මේ අර කියාපු වේදනා ආදී නාම ධර්ම තුලින් හඳුනා ගන්න දෙයක් නිසා. යාර නාම ධර්ම වලට ගැටීමක් කියන අදහස ලබා දෙන්නේ අර රූපණය රූප ධර්ම වලින්. එතන ගැඹුරු කාරණයක්. ඒ දෙක අතර මහ පුදුම විදිහේ අන්තෝ ජටා බහිජටා ගැටයක් තිබෙනවා. ඒ ගැටිය තම තමන්ම විසඳ ගන්න ඕන දෙයක් ප්‍රත්‍යක්ෂය තුලින්. ඒකට ඒ නාම රූප මෙනෙහි කරන්න කෙනෙකුට තේරෙනවා මෙතන ඇති ආත්මයක් නැහැ. ඇතිව නැති වෙන සංස්කාර ගොඩක් පමණයි. ඒකට ඇතිව නැති වෙන සංස්කාර ගොඩක් බව තේරෙනකොට යථාභූත ඥාන ඉක්මක් සඳහාද කියලා බුදුරජාණන් වහන්සේ ආන්නේ. නිබ්බිදාව සඳහා. මේ නිබ්බිදා කියලා කියන වචනය දැන් නම් ඒවා බොහෝ දුරට පිටිපස්සට යන වචන. මොකද ඔය බොහෝ දෙනා විශේෂයෙන්ම ඔය විදේශවල ධර්මය උගන්වන්න බලාපොරොත්තු වෙන අය මේ ධර්මයට යම් කිසි සායම් ගෑමක් කුණු ගෑමක් කරනවා. මේ විදේශිකයන්ට මේක කර්වාසුභවාදයක් හැටියට පිනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයත් අධර්මයත් වෙන් කරලා දැනගන්න ඕන කරන මූල ධර්මය මත්පල්ල දීලා තියෙනවා තම අවස්ථාව. යමක් ධර්මය නොවන්නේ මොකක් නිසාද කියන එක දක්වලා තියෙනවා. නේතං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය සම්පත. යමක් ඒකාන්ත වශයෙන් නිර්වේදය කියලා කියන සසර කලකීමට උපකාර නොවෙනවා නම් විරාගය කියලා කියන්නේ වැල්මට උපකාර නොවෙනවා නම් නිරෝධයට උපකාර නොවෙනවා නම් පංචින්දීමට උපකාර නොවෙනවා නම් අභිඥා කියලා කියන මේ විශේෂ දැනුමට උපකාර නොවෙනවා නම් නිවීමට උපකාර නොවෙනවා නම් ඒක අධර්ම. නමුත් දැන් කාලේ නම් ධර්මයේ හැටියට කියන්නේ අර වචනෙට බය වෙලා. එතකොට මේ ධර්මය අහගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලිපිටේ ප්‍රකාශ කරලා තියෙන වෙන සාතුරුන් කියන්න බය වුන එහෙම නැත්නම් අවබෝධයක් නැති කමින් තේරුම් නොගත්තු ටිකක් බුදුරජාණන් වහන්සේ මතු කරලා තියෙනවා. කොට අපි යන්නේ ඒ ටිකයි මතු කරගන්න උත්සාහ කරන්නේ මේ නිවන කියලා කියන්නේ. ඒකත් දැන් අර විදිහට එක එක ආකාරයට තෝරන භවය වෙන කොටසක් හැටියට මරණින් මතු යන තැනක් හැටියට දැන් ඒක අපි යම් යම් අවස්ථාවල ඒක සිය දෝරිස් නිවනක් බවට පත් කරලා සිය දෝරිස් නිවනක් කියලා කිව්වේ ඒකයි. බොහෝ දෙනා තුල හිතන්නේ මේ මරණින් මතු යන තැන භවයමයි. කොට නිවන නමින් භවයයි පතන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන කළා මෙන්න මේ සීනෙන් අවදි වුණු අවස්ථාව. ඒ අදින අවස්ථාව කියලා කියන්නේ මෙතන ආත්මයක් නැහැ. දැන් අර හුභයි ණයක් ඉන්නවා කියලා හිතාගෙන හුභහක් නිඳින්න බයයි. නමුත් අර දේවතාවා කිව්වා "තුමේද නුවණැති පුද්ගලයා ආයුධය අරගෙන මේක බිඳින්න. මොකක්ද ආයුධය? ආර්ය ප්‍රඥාව. ඒකට ආර්ය ප්‍රඥාවෙන් මේ හුභා බිඳින හැටි ඒ දිගට නොකියුවත් මෙන්න මේ ටික වැදගත් වෙනවා. ඒ හුභා බින්දට පස්සේ තමයි ඒක ඇතුළේ ඉන්න නාගය හැටියට දක්වලා තියෙන්නේ කවුද? රහතන් වහන්සේ. එතකොට අනාත්ම වූ නාගයෙක් මේක ඇතුලේ ඉන්නේ. අනාත්ම වූ නාගයෙක් දකින්න නම් මේ හුභා බිඳින්නෝ. මේ හුභා බිඳට පස්සේ. නමුත් මේක බිඳින්න බයයි. මේ බිඳින්න බය අරගත්තාය දික්කේ නිසා මේකේ සත්‍ය ආත්මයක් ඉන්නවා කියලා. මේ වාමික සූත්‍රය ඉතාම ගැඹුරු සූත්‍රයක්. අපි මේකේ උඩින් පල්ලෙන් යන්තම් කිව්වේ යමක් කෙනෙකුට ඒ ගැන තවදුරටත් හිතලා මතු කරගන්න. එතකොට අර දේවතාවා කිව්වේ ආයුධයක් අරගෙන මේක බිඳින්න කියලා. නමුත් බිඳලා ඉවර වෙනකොට බලනකොට තියෙන්නේ අන්න අර පංච උපාදානස්කන්ධේ ඒ ආදී දේවල් ඔක්කොම ඉවත් වුණු අවස්ථාවේ ලෝකයන් මැනුම් පිනුම් ලැබීමට සුසු රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. අර්ථක් කියලා කියන්නේ පින්නතුනේ හැම දෙයක්ම ලැබීමට සුසු වෙන. හැම දෙයක් ලැබීමට සුසු. නමුත් පුදුම වැඩේ කියන්නේ හැම දෙයක් ලැබීමට සුසු වෙන්නේ හැම දෙයක් අතහැරියා. එතකොට ඒ සත්‍යය අපි නිදන්න කියලා තිබෙනවා. ඒ නිසා මේ ධර්මයට සුදුහුණු ගාන්නේ නැතුව අපි මේ බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් මතු කරගෙන ප්‍රසමත විපස්සනා වශයෙන් ලෝකයාට සායුධික වශයෙන් අත්හදා බලලා මාර්ගඵල අවබෝධය කරගෙන මේ සසර දුක් කෙලවර කරන්න පුළුවන්. ඒ මහා ගැඹුරු ධර්මයක අංශ මාත්‍රයක් අපි මේ අද දවසේ මේ තුළ ඉදිරිපත් කරන මේ පින්නකින් ඒවා මේ කලකුණු සංකේත ආශ්‍රයෙන් තම තමන් ප්‍රායෝගිකවත් හැදලා පච්චත්තං වේදිතබ්බෝ වින්නේ හොකිය තම තමන්ෙකින් ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මයක්. එතකොට මේ අද දින මේ පිරු සීලෙන් සීල සමාධි ප්‍රඥා කියන ඒ තුන තමයි ධර්මයේ සාරය. ඒ සීලේ උපකාර කරගෙන යම් භාවනාවක් වැඩුවනම් ඒ වගේ මේ භාවනාවේ සිටට මේ ප්‍රකාශ කළ කාරණා යෝනිසෝ මනසිකාරට උපකාර වන ප්‍රඥාවට උපකාර වන දේවල් හැටියට යම් ආකාරයෙන් ගත හැකි නම් ඒවා ප්‍රයෝජනට ගන්නින් හැකි තාක්ෂණයෙන් මේ කවුරුත් බලාපොරොත්තු වෙන දුකින් මිදීම කියලා කියන එක වෙන විදිහකට ලබා ගන්න බෑ. පලස්තර දාලා හරියන්නේ නෑ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයට සංසාර දුකින් මිදෙන්නේ ඔන්න ඒ විදිහටයි. ඒකට ඒ සංසාර විමුක්තිය සෝවාන් සකදාගාමී අනාගාමී අර්ථයෙන් මාර්ග බල තුනින් ලබා ගැනීමට මේ දේශනාව ඒකාන්ත හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින්තුන්ට අපි සිළු. ඒ වගේම අවීචිස දකිනිතා දක්වා යන තාපසත්ත්ව කෙනෙක් මෙවැනි ධර්ම දේශනා මෙවැනි ධර්ම ප්‍රවණමිය කුසලයක් අනුමෝදන් වෙන සෙනිනා මේ අනුමෝදන් වීම තුන් කාර්තින බෝධිකෙන් තුන්නා මහණන් සාක්ෂාත් කරගනිත්වා. ත තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සම්පත සම්පත්ති සබ්බේ දේවානුමෝදිත්වා රුජ්ජන්තු අමතං පදං ආකාශත්තා විමුක්ඛා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා විමුක්ඛා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාරිමත්තා දේවානාගාමනිදි පුඤ්ඤං සම්මන්නෝ විස්වාසිනා දුක්ඛප්පත්තානි දුක්ඛාපත්තානි ශෝකප්පත්තානි ශෝකාන්තු සබ්බේ විපාණෝ දුක්ඛප්පත්තානි දුක්ඛාපත්තානි ශෝකප්පත්තානි ශෝකාන්තු සබ්බේ විපාණෝ අපත්තානි දුක්ඛාපත්තානි සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඛායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධාං භාවේන සදා සුද්ධිවං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මාං භාවේන සදා සුද්ධිවං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සංඝාං භාවේන සදා සුද්ධිවං අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති චේ අතෝ නිබ්බාන සම්පත්ති නාකේ සංචේ
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.